ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
සූදානම් වෙමු අපි එහෙමනම් මේ ගෙවිලා එන සතියේදී ලෝකයේ ප්‍රමුඛයෙන් වාර්තාවන තතුවිත්‍ය ක්‍රාශී කරන අපගේ සිකුරාදා විශේෂාංගය ලොව වටා විදෙස් විත්ති සමාලෝචනයෙන් මේ වෙනකොට ලෝකයේ ප්‍රමුඛයෙන්ම වාර්තාවන කාරණා කිහිපය කුමක්ද කියලා පුළුල්ව සාකච්ඡා කරන්න. තොරතුරු වාර්තාකරණයට සුපුරුදු පරිදි ප්‍රංශයේ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අදත් සූදානම් වෙනවා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිටුක්ෂි.
අපි ගියවර සාකච්ඡාව අවසන් කළේ පසුගිය සතියේදී ලෝකයේ ආර්ථික බලවතුන් 20 දෙනා ඇතුළත් වන G20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ හමුව ඉන්දියාවේ බැංගලෝර නුවර පැවැත්වීම කියන කාරණාවෙන්. එතනදී ණයබරින් මිරිකී සිටින රටවල් කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරන්නට නියමිතයි කියලත් අපි සාකච්ඡා කළා. දැන් අද වෙනකොට අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඊයේ සහ පෙරේදා දවස් දෙක තුළදී G20 සමුළුවේම කොටසක් විදිහට එම රටවලට අයත් විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව නිමාවට පත් වුණා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය පෙනීවොන් සම්බන්ධ වෙලා හිටිය චීන විදේශ අමාත්‍යවරයා, එතකොට රුසියානු විදේශ අමාත්‍යවරයා සම්බන්ධ වෙලා හිටිය යුක්‍රේන රුසියා ප්‍රශ්නය පිළිබඳව මෙතනදී දැඩි ලෙසින් අවධානය යොමු කරන්නට නියමිත වෙලා තිබුණා. මොකද ලෝකයේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දැන් මේ යුදමය වාතාවරණය බලපාන කාරණාවක් බවට පත් වෙලා තියෙන නිසා. පසුගිය සතියේදී මුදල් අමාත්‍යවරු එකතු කළා සිදු කරපු රැස්වීමේදී නම් විශේෂ වශයෙන් එකඟතාවකට පැමිණෙන්නට හැකියාවක් ලැබුණේ නැහැ කියලායි අපිට තොරතුරු වාර්තා වුණේ. ඊයේ නිමාවට පත් වුණු G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුණුවේදීවත් අඩුගානේ යම් කිසි තීන්දුව එකඟතාවලට පත්වන්නට හැකියාවක් ලැබුණද අපි කරුණු විමසා බලමු. අමල්, මොනවාද වාර්තාවන තොරතුරු?
දිවෘක්ෂ දැනගන්න තියෙන විදිහට අර මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුව වගේම මේ අවස්ථාවේදී විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවේදී මේ G20 නායකයන්ට පොදු එකඟතාවයකට එන්න බැරි වුණා. මේකට ප්‍රධානම කාරණාව වුණේ මේ සමුළුවේ ප්‍රධාන මාතෘකාව හැටියට සාකච්ඡාවට ගැනුනේ යුක්‍රේන් යුද්ධය. රුසියාව සහ යුක්‍රේන අතර මේ පවතින යුද්ධය සම්බන්ධයෙන් රටවල් තමන්ගේ අදහස් ප්‍රකාශ කළා මිසක්ක මේ සමුළුවේ නායකත්වයේ දරන ඉන්දියාව, විශේෂයෙන්ම නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා ලොකු උත්සාහයක් ගත්තා මේ සමුළුව හරහා දියුණු වෙන රටවල් වලට සහ දරිද්‍රතාවෙන් පෙළෙන රටවල් වලට යම්කිසි ආර්ථික සහන ලබා ගන්න, විශේෂයෙන්ම ලෝක බලවතුන්ගෙන් ණය කපා හැරීමේ වැඩපිළිවෙල, ඒ වගේම දේශගුණික ආපදාවන් නිසා මේ රටවල් වලට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන්, ඒ ස්වාභාවික ව්‍යසනයන් සම්බන්ධයෙන් ඒවාට යම්කිසි සහනයක් මේ ලෝක බලවතුන්ගෙන් ලබා ගැනීම උත්සාහයක් ඉන්දියාව ගත්තා. නමුත් ඒ වුණාට මේකෙදි වැඩිපුරම අවධානය යොමු වුණේ යුක්‍රේන් යුද්ධය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ යුක්‍රේන් යුද්ධය සම්බන්ධයෙන් කතා කිරීම ගැනත් ලෝක බලවතුන් එකිනෙකාගේ විරුද්ධ අදහස් ප්‍රකාශ කරා. විශේෂයෙන්ම මෙතනදී දිලෘක්ෂි ඉන්දියාව බලාපොරොත්තු වුණා ඒකාබද්ධ නිවේදනයක් හරහා මේ සමුළුවේ ඒකමතික අදහසක් ප්‍රකාශ කරන්නට. නමුත් මෙතනදී ඇමරිකාවට අවශ්‍ය වුණා යුක්‍රේන් යුද්ධය සම්බන්ධයෙන් කතා කරන්නට ඒ එක්කම රුසියාව සහ චීනය ඒකට විරුද්ධත්වයක් පෑවා. ඉතින් ඒ කාරණාව නිසා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා වෙනුවට මේ සමුළුව අවසානයේ ඉන්දියා අග්‍රාමාත්‍ය මෝඩි විසින් මේ සමුළුවේ සාකච්ඡා කරපු කරුණු කාරණා ගැන ඒ පිළිබඳ සමාලෝචනයක් පමණක් කරලා මේ සමුළුව අවසන් වුණා.
අපි මේ ළඟට මේ රුසියා යුක්‍රේන මේ යුද්ධය හා සම්බන්ධව මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන කරුණු කෙරෙහි ටිකක් අවධානය යොමු කළිතින් අපි දකිනවා එක්තරා ප්‍රවණතාවක් රුසියාව සාකච්ඡා මේසයකට කැඳවා ගැනීම උදෙසා රුසියාවට මිත්‍ර පාක්ෂික රටවල් දරන්නා වූ යම් උත්සාහයක් පිළිබඳව පසුගිය සතියේදීත් යම් දල තොරතුරු අපි ඉදිරිපත් කළා. චීනය මේට මූලිකත්වය අරගෙන තියෙනවායි කියලා. දැන් අපි අමල් මේ වෙනකොට තොරතුරු හද්දි වාර්තා වෙනවා මේ චීනය එක්තරා එකඟතා සහිත යෝජනා මාලාවක් ඉදිරිපත් කළ තියෙනවායි කියලා රුසියාවට. ඊට අමතරව රුසියාවට තවත් පක්ෂපාතී රාජ්‍යයක් වෙන බෙලරුස් රාජ්‍යයත් මේ යුද්ධයේදී රුසියාව පැත්තේ බෙලරුස් රාජ්‍යය හිටගෙන ඉන්නේ. ඔවුනුත් දැන් මේ වෙනකොට යම් නම්‍යශීලීත්වයක් දරනවා කියලා රුසියාව සාකච්ඡා මේසයට අරගෙන එන්න. එහි ප්‍රවණතාව ප්‍රගතිය කොයි විදිහෙන්ද වාර්තා වෙන්නේ?
යුක්‍රේන් යුද්ධය අවසාන කිරීම සම්බන්ධයෙන් චීනය යම් කිසි මැදිහත්වීමක් කරන්නට දැන් පෙළඹිලා තියෙනවා. මේක ඇත්තරම දැන් සති කීපයකට කලින් පටන් ගත්තේ ප්‍රංශයේ ජනාධිපති විසින් තමයි මේක මුලින්ම අවධානය යොමු කරේ. දැන් මේ වෙනකොට රුසියාවේ අසල්වාසී බෙලරුස් රාජ්‍යත් මේ වැඩපිළිවෙලට තමන්ගේ සහාය දක්වලා තියෙනවා. මීට කලින් අවස්ථාවලදී රුසියාව එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ මේ විදිහට සාම වැඩපිළිවෙලක් එහෙම නැත්නම් සාකච්ඡා මේසයකට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට. නමුත් දැන් චීනය ඔබ කිව්වා වගේ දැන් මේ වෙනකොට සාමය ඇති කිරීමේ අදහසින් කරුණු 12ක් පිළිබඳ චීනයේ අදහස එළිදක්වලා තියෙනවා. ඉතින් ඒකට මේ වෙනකොට රුසියාවෙන් යම් කිසි ප්‍රතිචාරයක්, ඇත්තටම මේ පිළිබඳ මේ අවධානය යොමු කරන්නට කැමැත්තක් රුසියාව දැන් ඒ ඉංගියක් ලබා දීලා තියෙනවා. මෙතන චීනය පෙන්වා දෙන කරුණු 12න් විශේෂයෙන්ම ඔවුන් අවධාරණය කරන්නේ රුසියාව සහ යුක්‍රේනයේ තමන්ගේ භෞමික අඛණ්ඩතාවය පිළිබඳ සහතිකයක් ලබා දීමත්, සටන් විරාමයකට පිවිසිලා සාකච්ඡා මේසයට අවසාන වශයෙන් යොමු වන්නට තමයි මේ කරුණු 12න් ඔවුන් යෝජනා කරලා තියෙන්නේ. ඒකේ තවත් ප්‍රධාන කරුණක් තමයි කිසිම රාජ්‍යයකට විරුද්ධව ඒක පාර්ශ්විකව සම්බාධක පැනවීම නතර කළ යුතුයි කියන කාරණාවත් චීනය යෝජනා කරලා තියෙනවා. ඉතින් මේකත් ඇත්තටම රුසියාවට සුබදායි දෙයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මොකද රුසියාව දිගින් දිගටම බටහිර රටවල් වලට චෝදනා කරා රුසියාවට විරුද්ධව පනවල තියෙන ආර්ථික සම්බාධක නිසා. ඇත්තටම රුසියානු ජනතාවට පමණක් නෙමෙයි ලෝකයේ අනෙකුත් රටවල් වලටත් අද වෙනකොට ලෝකෙ මේ ආහාර අර්බුදයක්, ඒ වගේම ඉන්ධනවල විල අධික ලෙස ඉහළ යාම කියන කාරණාව සිද්ධ වෙලා තියෙන්නේ මේ විදිහට ඒක පාර්ශ්විකව රුසියාවට විරුද්ධව පනවපු ආර්ථික සම්බාධක නිසායි කියන්නේ. මේ සියල්ල සලකලා බලපුවාම චීනය විසින් මේ ඉදිරිපත් කරපු අදහස සම්බන්ධයෙන් මේ වෙනකොට පුටින් ජනාධිපතිවරයාත් යම්කිසි සුබ ඉඟියක් ලබා දීලා තියෙනවා මේ ගැන ඔවුන්ගේ විරුද්ධතාවයක් නැtei කියලා. පුටින් ජනාධිපතිවරයා පවසලා තියෙන්නේ සාමය සඳහා හරි වාතාවරණයක් තවමත් නැහැ, නමුත් ඔවුන් පිළිගන්නවයි කියලා. චීනය විසින් මේ ගත්තු ඒ ක්‍රියාමාර්ගය ඒක පැසසුමට ලක් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව රුසියාවට බොහොම කිට්ටුවෙන් මේ යුද්ධයේදී ඍජුව සහ වක්‍රව රුසියාවේ යුද මෙහෙයුම් වලට සහාය දුන්නු බෙලාරුස් රාජ්‍යයේ ලුකෂෙන්කෝ ජනාධිපතිවරයා චීන සංචාරයකදී ඔහු ෂී ජින්පින් ජනාධිපතිවරයා හමු වෙලා මේ චීනය ගන්නා වූ ක්‍රියාමාර්ගයේ පැසසුමට ලක් කරලා ඒකට ආශිර්වාද කරා කියලත් වාර්තා වෙනවා. ඉතින් ඒකත් ඇත්තටම එක්තරා විදිහකට රුසියාවට තවත් බලපෑමක්, තමන්ට පක්ෂපාතී රටකින් මේ විදිහට බලපෑමක් එනවා සාම වැඩපිළිවෙලක සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නේ විසඳගන්න කියලා.
සමාජ මාධ්‍ය කෙරෙහි අවධානය යොමු වන ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්තියක් වාර්තා වෙන්න පටන් ගත්තා ඊයේ පෙරේදා දවස් දෙක ඇතුළතදී. Facebook, Twitter, Instagram වගේ සෝෂල් මීඩියා වලට දැන් අලුතෙන්ම එකතු වෙලා තියෙන ට්‍රෙන්ඩින් ප්ලැට්ෆෝම් එක තමයි TikTok කියලා කියන්නේ. විශේෂයෙන්ම තරුණ පරපුර ආකර්ෂණය කරලා තියෙන මේ TikTok මාධ්‍ය ඇතැම් රටවල මේ වෙනකොටත් තහනම් කරලා තියෙනවා. විශේෂයෙන්ම රජයට සම්බන්ධ ආයතනවල නිල සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම් එකක් විදිහට මේ TikTok මාධ්‍ය භාවිත කිරීම තහනම් කරලා තියෙනවා. අලුත්ම ප්‍රවණතාව තමයි ඇමරිකාව මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම. ඊට අමතරව යුරෝපා සංගමය, කැනඩාව වගේ රටවලුත් දැන් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ අතරතුරේදී ඔස්ට්‍රේලියාව තුලත් කතා බහක් ඇති වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාවත් මොකද කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුද කියන කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති වෙමින් තියෙන කාලයක් ඔස්ට්‍රේලියාවෙත්. අමල්, මොකද්ද මේ ඇමරිකාව හදිසියේම TikTok විරෝධී වෙන්න පටන් අර ගැනීමට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ?
දිලුක්ෂි, මෙතන ඇමරිකාව දිගින් දිගටම කියා සිටියා මේ TikTok කියන සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ චීනයට හැකියාවක් තියෙනවයි කියලා තමන්ගේ රටේ පුද්ගලයන්ගේ තොරතුරු දත්ත නීති විරෝධී ලෙස ලබා ගැනීමට. ඇමරිකන් බලධාරීන් ප්‍රකාශ කළා මේ TikTok කියන සමාජ මාධ්‍ය ජාලය භාවිතය තුළින් රටේ රහස්, ඒ එකම රාජ්‍ය ආයතනවල තියෙන දත්ත සොරා ගැනීමට චීනයට බොහොම පහසු වෙනවයි කියලා. ඉතින් ඒ නිසා තමයි ඔවුන් දිගටම ඉල්ලීමක් කරේ ඇමරිකාවේ මේ TikTok භාවිතය තහනම් කරන්නට කියලා. දැන් පහුගිය බදාදා වෙනකොට ඇමරිකාවේ මන්ත්‍රණ සභාව විසින් ජෝ බයිඩන් ජනාධිපතිවරයාට බලය ලබා දුන්නා තනිවම ඔහුට අවශ්‍ය නම් TikTok මේ සමාජ මාධ්‍ය ඇමරිකාව පුරා තහනමට ලක් කරන්න කියලා. හැබැයි ඒ ජනතාව මේ TikTok භාවිතය තහනම් කරන්නට කලින් දැනටමත් ඇමරිකාවේ රජයට අයත් නිල ජංගම දුරකථන සහ අනෙකුත් ඩිවයිසස් ඒවා වලට TikTok මෘදුකාංගය ඇතුළත් කිරීම දැන් තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ සියලුම රජයට අයිති ජංගම දුරකථන සහ අනිකුත් මෙවලම්වල කිසිම විදියකින් TikTok තියෙන්න බැහැයි කියලා දැන් ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දින 30ක් ලබා දීලා තියෙනවා මේ TikTok මෘදුකාංගයේ තමන්ගේ දුරකථන එහෙම නැත්නම් අනිකුත් මෙවලම් වලින් ඉවත් කර ගැනීමට. ඉතින් මේක ඇමරිකාවේ පමණක් නෙමෙයි දිලදුක්ෂි, මේ වෙනකොට යුරෝපා සංගමයේ පුරාමත් සියලුම ඔවුන්ගේ නිලධාරීන්ගේ නිල ජංගම දුරකථන වල දැනට තියෙන TikTok ඒ මෘදුකාංගයේ දින කීපයක් ඇතුළත ඔවුන් ඒක ඉවත් කර ගන්න ඕනේ කියලා ප්‍රකාශයට පත් කළා තියෙනවා. දිගින් දිගටම මේ රටවල් වලින් නැගෙන චෝදනාව තමයි චීනයට හැකියාවක් තියෙනවයි කියලා අනෙකුත් රටවල් සම්බන්ධයෙන් ඔත්තු බැලීමට මේ TikTok ජාලය හරහා. මෙතන දිනුකෙ ප්‍රධානම චෝදනාවක් වෙන්නේ මේ TikTok සමාජ මාධ්‍ය ජාලය ලෝකයේ අනෙක් පුරවැසියන්ගෙන් ලබා ගන්න ඔවුන්ගේ පෞද්ගලික දත්ත ඒවා චීනයේ සර්වර්ස් වල ගබඩා කරලා තියෙනවා. ඒතර මේ දත්ත ගබඩා කරන්නේ චීනයේ තියෙන ඒ පරිගණක යන්ත්‍රවල. ඒකට විරුද්ධව තමයි ඇමරිකාව බොහෝ අවස්ථාවලදී කතා කරලා කිව්වේ ඒක ඔවුන්ට පිළිගන්නට බැරියයි කියලා. ඉතින් ඒකට පිළිතුරක් හැටියට දැන් TikTok මාධ්‍ය ජාලය ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් ඇමරිකාව තුල රඳවන සර්වර්ස් එහෙම නැත්නම් පරිගණක විශාල පරිගණක තුල පමණක් ඇමරිකන් පුරවැසියන්ගේ දත්ත ගබඩා කරනවායි කියලා. ඒවා චීනයට ලබා ගන්නේ නැtei කියලා. ඉතින් ඒ කෙසේ වුණත් මේ වෙනකොට ලෝකේ අනෙකුත් රටවලුත් TikTok සම්බන්ධයෙන් බොහොම සැකින් බලලා ඒක තහනම් කරන්නට පියවරක් තියෙනවා. දැනට අවුරුදු දෙකකට කලින් ඉන්දියාව පියවර ගත්ත TikTok සම්පූර්ණයෙන්ම ඉන්දියාව පුරාම තහනම් කරන්නට ඒ තමන්ගේ ජංගම දුරකථනයට මේ TikTok ඒ මෘදුකාංගයේ බාගන්නට බැරි පමණක් නෙමෙයි ඒ පාවිච්චි කිරීමත් ඉන්දියාව පුරා තහනම් කළා. තවත් චෝදනාවක් තමයි මේ TikTok නිසා කුඩා ළමුන් මේකට ඇබ්බැහි වෙනවයි කියන කාරණාව. ඉතින් ඒකටත් උත්තරයක් හැටියට දැන් TikTok ඇවිල්ලා ප්‍රකාශ කරලා තියෙනවා අවුරුදු 18ට වඩා අඩු TikTok භාවිතා කරන පුද්ගලයන්ට දිනකට පැයකට වැඩි කාලයක් TikTok බලන්න බැරි විදිහට ඔවුන් තමන්ගේ මේ මෘදුකාංගයම තමයි මේ TikTok platform එක ඒක වෙනස් කරනවා කියලා. යම් කිසි විදියකින් ළමයෙකුට පැයකට වැඩි කාලයක් TikTok බලන්නට අවශ්‍ය නම් වැඩිහිටියෙකුගේ අවසරය ඇතිව ඒක කරන්න ඔවුන් ඉඩකඩ සලසනවායි.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු ග්‍රීසියේ සිදුවුණු දුම්රිය අනතුරෙන් සිදුවුණු ඒ ඛේදනීය තත්ත්වය පිළිබඳව. සමස්ත ලෝකයේම අවධානය ග්‍රීසියට යොමු වුණා. මේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලින් විශාල සංඛ්‍යාවක් මිය ගියා. ග්‍රීසියේ ප්‍රවාහන ශාස්ත්‍රය සම්බන්ධවත් අමාත්‍ය තනතුරු පිළිබඳවත් පොදු ප්‍රවාහන සේවයේ ආරක්ෂාව පිළිබඳවත් විශාල ගැටලු මත කරපු ප්‍රශ්නයක් බවට මේකේ දවාචකයේ පත් වුණා. හමල් මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව තොරතුරු දැනගන්න කැමති.
ඔව් දිලුක්ෂි, මේ වෙනකොට 38 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා 57 දෙනෙක් තවමත් රෝහල් ගත වෙලා ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒකෙන් 6 දෙනෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවායි කියලා. ඒ එකම දිලුක්ෂි මේ අනතුරට වගකීම බාර අරගෙන ග්‍රීසියේ ප්‍රවාහන ඇමතිතුමා ඉල්ලා අස්වලා තියෙනවා. ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ මේ දුම්රිය මාර්ගයේ තිබිච්ච දෝෂ පිළිබඳ ඔවුන් දැනගෙන හිටියා. නමුත් ඒවා නිවැරදි කිරීමට පියවර ගන්න බැහැයි කියලා ඒ වගකීම බාර අරගෙන තමයි ඔහු තමන්ගේ නිලයෙන් ධූරයෙන් ඉල්ලා අස්වලා තියෙන්නේ. ග්‍රීස් බලධාරීන් විසින් මේ වෙනකොට දුම්රිය ස්ථානාධිපති කෙනෙක්ව අත්අඩංගුවට අරන් තියෙනවා. ඔවුන් විශ්වාස කරනවා මේ එක් පුද්ගලයෙක් ගත්තු වැරදි තීන්දුවක් නිසා තමයි මේ මාර්ගයේ මේ විදිහට ග්‍රීසියේ ඉතිහාසයේ දරුණුම දුම්රිය අනතුර සිද්ධ වුණේ කියලා. ඉතින් ඒ දුම්රිය ස්ථානාධිපතිවරයාට විරුද්ධව දැන් නීතිමය කටයුතු ආරම්භ කළා තියෙනවා. දැනගන්න තියෙන කරුණු අනුව නම් මේක දුම්රිය පාලකයන්ගේ වැරද්දක් නිසා ඇතිවෙච්ච ඛේදජනක සිද්ධියක් කියලා. ඊට අමතරව මේ දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් මේකේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරපු ප්‍රධාන නිලධාරියා මීට මාස කීපයකට කලින් ඔහු ඉල්ලා අස්වලා තියෙනවා. මොකද ඔහු දිගින් දිගටම මේ දුම්රිය මාර්ගයේ තියෙන දෝෂ පිළිබඳ දැනුවත් කලන් ඒවා සම්බන්ධයෙන් බලධාරීන් පියවර ගත්තේ නැති නිසා ඔහු ඉල්ලා අස්වනයි කියලා. ඉතින් අවුරුදු 6ක විතර කාලයක් තිස්සේ මේ දුම්රිය මාර්ගයේ ආරක්ෂාව වැඩි කරන්නට පියවර නොගැනීම සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. මේ දුම්රිය මාර්ගයේ පැයට කිලෝමීටර් 200ක විතර වේගයෙන් තමයි සාමාන්‍ය දුම්රිය ගමන් කරනවා කියලා කියන්නේ. ඉතින් ඒතරම් අධික වේගයෙන් දුම්රිය ගමන් කරන ඒ මාර්ගයේ ඒ නිසි තාක්ෂණය භාවිතා කරලා ආරක්ෂාව වැඩි කරන්න පියවර ගත්තේ නැහැ කියන චෝදනාව තමයි දැන් මතුවෙලා තියෙන්නේ. ඉතින් මෙතන දැන් ප්‍රධානම සැකකරුවට පත් වෙලා තියෙන්නේ දුම්රිය ස්ථානාධිපතිවරයා. ඔහුගේ වැරදි ක්‍රියාවක් නිසා මේ අනතුර සිද්ධ වුණා කියන එක තමයි දැන් සැක කරන්නේ.
බොහොම ස්තුතියි අමල් මේ ගෙවිලා යන සතියේ ලෝකයේ ප්‍රධානතම කාරණා සමීප කරන්න ලෝවටා විදේශ විත්ති සමාලෝචනයත් එක්ක සම්බන්ධ වීම ගැන. ලබන සතියේ යලිත් හමුවෙමු. අයිබෝවන්.
අයිබෝවන් නිරුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.